Honorable MUM Mali Sapri, you have 35 minutes.
Garbola Senaruta Mantritumani, Itamatma Vedagat, Ayavayak Pilibandava Katakaraganine, May Ayavadiha Baluama, May Aluting Idripatkarna, Ayavakata Vadia, May Rata Pahugia Rudde, Artikavashin Nastavar Bavet Patunata Passe, Teltika Nativilla, Light Kapala, කන්නබොන්න නැති තිබුණු ඒ තත්වයෙන් පස්සේ අපි අයවැයන් දෙකක් ඉදිරිපත් කරා. එක අයවැයක් ඉදිරිපත් කළා ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ. අන්තර්කාලීන අයවැයක් 2022 වර්ෂයට. තව අයවැයක් අපි ඉදිරිපත් කළා 2023 වර්ෂයට. මේ එම අයවැයේම ඊළඟ තවත් කන්ටිනියුේෂන් එකක් දිගුවක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ අයවැය ක්‍රියාත්මක වීමෙන් පස්සේ ලංකාව එදා තිබුණු තත්ත්වයයි අද තිබුණු තත්ත්වයයි සංසන්දනය කරලා බලන එක තමයි මම හිතන්නේ වඩා සුදුසුයි කියන එක. අපි එදා ඒ අයවැය පාලනය කරනකොට ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ වෙනකොට විදුලිය කපනවා පැය 13ක්. දවස් 5ක් 6ක් පොලිමේ ඉන්නට ඕන තමන්ගේ පෙට්‍රෝල් ටික ගහගන්න. ගෑස් ටික අර ගැනීම සඳහා මාස 2ක් පොලිමේ ඉන්නට ඕන. රුපියල පාලනය කරගෙන ඉඳලා 203ට අතහැරියට පස්සේ නූලෙත් එක්ක සරුංගලේ අතරනවා වගේ ගියා 380යි 390යි බ්ලැක් මාකට් එකේ 400යි ඒ තිබුණු තත්ත්වය තුල ඒක තවදුරටත් ඉදිරියට ගියා නම් රුපියල් 700කට ගිහිල්ලා නවතින්න ඉඩ තිබුණා අපි ඒ වෙලාවේදී ඒ ගත්තු තීන්දුව తీරන හින්දා මුදල් ගෙවා ගන්න බැරි වෙනකොට අත් විටවනකොට ඩොලර් ටික රටේ බේර ගන්න හැකියාව තිබුණා IMF එකට World Bank එකට AIIB එකට කතා කරලා මිලියන ඇමරිකානු ඩොලර් මිලියන 850ක ප්‍රමාණයක් අපිට දෙන්න පුළුවන් වල තිබුණා මිලියන 90ක් ගෑස් ගන්න මිලියන 115ක් පෝර ටික ගන්න මිලියන 300ක් තෙල් ටික ආනයනය කරගන්න මිලියන 150ක් අපිට පුළුවන්කම තිබුණා බෙහෙත් ටික ගෙන්න ගන්න තව මිලියන 300ක් සමාජ ආරක්ෂණ යාන්ත්‍රණය ලබා දෙන්න සිදු වුණා. ඒ තත්වයෙන් පස්සේ අපි අද බලනකොට අවුරුද්දකින් පස්සේ එදා තිබුණු තත්ත්වයත් එක්ක සංසන්දනය කරනකොට මේ අවුරුද්දේ අපේ රුපියල 11%කින් වර්ධනය වෙලා තියෙනවා. මේක හොඳද නරකද? එහෙමයි මේක බලන්නට ඕන මේ ආර්ථිකය දිහා. ඊළඟට බලන්නට ඕන පැය 13ක් තිස්සේ ලයිට් කපනකොට අපේ කර්මාන්ත ටික කඩා වැටුණා. සංචාරක එන්නිස්සෙල්ල දෙසරයක් හිතලා බලන තත්වයකට පත් වෙලා තිබුණා. අද cost reflective pricing අපිට හඳුනා දෙන්න සිද්ධ වුණා. නමුත් පැය 24ම ලයිට් ටික තියෙනවා. අද දැක්කා පළවෙනි දවස් 20ට මේ මාසේ සංචාරකයෝ ලක්ෂයක් ඇවිල්ලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සංචාරකයෝ 150,000ක් 60,000ක් විතර මේ මාසෙට එන්න ඉඩ තියෙනවා. ඒක අවුරුද්දෙන් අවුරුද්දට බලනකොට 7 ලක්ෂයකින් 115,000ක් දක්වා 100%ක වර්ධනයක්. ඒ ස්ථාවරත්වය අපි සකස් කරලා දුන්නේ නැත්නම් එවැනි සංචාරක ව්‍යාපාරයේ මුදල් අය කරගැනීමේ හැකියාවක් අපිට ලැබෙනවද? 2021 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සම්පූර්ණ සමස්ත 2020 වර්ෂයේදී සමස්ත වශයෙන් ශ්‍රී ලංකාවට අපේ පිටරට ඉන්න ශ්‍රමිකයෝ ඇමරිකානු ඩොලර් බිලියන 7.2ක් යවුවා. එය වැටුණා 2022දී ඩොලරය කෘතිමව පාලනය කරපු හින්දා 3.7කට බිලියන. මේ අවුරුද්ද වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා බිලියන 5.5ක් හෝ 6ක් පමණ අපිට ලැබෙන්නට ඉඩ තියෙනවායි කියන එක. ඉතින් මේ ප්‍රතිපත්තිවල මේ අපි ගත්තු අමාරු තීන්දුව තීරණවල ප්‍රතිඵලය අපිට දකින්නට ලැබෙනවා. අපිට වෙලා තියෙන්නේ මාස 6ක් යනකොට අවුරුද්දක් යනකොට සම්පූර්ණයෙන්ම අතීතය අමතක වෙනවා. සම්ප්‍රදායික ලෙස දෙපැත්තටම බෙදිලා එකිනෙකාට චෝදනා කරගන්නවා. ඒ වෙලාවට ජනතාවට එළියේ චූන් දෙන්නට ඔහේ කතා කරනවා. ඒක තමයි ඇත්ත කතාව. ගරු මූලාසනාරූට මන්ත්‍රීතුමනි, අපි එදා අපේ ආර්ථිකයේ විශාල වශයෙන් කඩා වැටීමකට ලක් වෙලා තියෙනකොට මට මතකයි මහා බැංකුවේ අධිපතිතුමා බාර ගන්නකොට කිව්වා අපි ප්‍රපාතයකට යන ගමන මුලින්ම බ්‍රේක් ගාලා නවත්ත ගන්නට ඕන, ආර්ථිකය ස්ථාවර කරන්නට ඕන, ඊට පස්සේ වර්ධනය එන්නට ඕන කියන. අපි දැන් ඒක මොන විදියට අරගෙන තියෙන්නේ? අපි දන්නා උද්ධමනය 70%යි ආහාර උද්ධමනය 95%යි. ඒක ඉතාමත්ම හොඳ දෙයක් නෙමෙයි, නරක දෙයක්. රුපියල් 100,000ක වටිනාකම තිබුණු සැලරි එක රුපියල් 60,000ක වටිනාකමක්. නමුත් අපි මේක කල්පනා කරන්නට ඕන, අපි ඒක පොලිය වැඩි කරලා පාලනය කරගත්තේ නැත්නම් මේ අවුරුද්දේ 70%ක උද්ධමනයක් තිබුණා නම් මොනවද වෙන්න පුළුවන් කියලා. අපි හා සමානවම තත්වයට මුහුණ දීපු රටවල් පහක් තියෙනවා. ඒ රටවල් පහ තමයි ලෙබනනය, ග්‍රීසිය, ආජන්ටිනාව, සිම්බාබ්වේ රාජ්‍ය, වෙනිසුවේලාව, සැම්බියාව. ඔවුන්ට මේ උද්ධමනයෙන් එළියට එන්නට අවුරුදු 10-15ක් ගත වුණා. සමහර රටවල් තාමත් එළියට ඇවිල්ලා නැහැ. ලෙබනනය කවද එළියට එයිද අපි දන්නේ නැහැ. ලෙබනනයේ තවදුරටත් කවුරුත් කතා කරන්නේ නැහැ කොච්චර වෙලාවක්ද විදුලිය කැපිය යුත්තේ කියලා. ඔවුන් කියන්නේ පැය කීයද විදුලිය තියෙන්නේ කියලා. එතකොට ඒ අමාරු තත්වයෙන් මේ අමාරු තීන්දු තීරණ හින්දා අපි යම් තැනකට ඇවිල්ලා තියෙනවා. අපි පිළිගන්නවා වැඩි වුණු මිල ගණන් අඩු වෙලා නැහැ. නමුත් තවදුරටත් වැඩිවීම අපි පාලනය කරගෙන තියෙනවා. එහෙනම් මම හිතනවා දැන් අපේ කාලය ඇවිල්ලා තියෙනවා growth එකට. අපි පිළිගන්න ආර්ථික වර්ධනයක් සිදුවිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම අප සැලසිය යුතුයි. ඒ සඳහා සැලසුම් වශයෙන් තමයි ඩිජිටල් කරණය, කෘෂි ආර්ථිකයේ නවීකරණය, පුනර්ජනනීය විදුලි බලය තුලින් අඩුවට විදුලිය සැපවීම, ආර්ථික අපනානය ඉලක්ක කරගත් ආර්ථිකය ගොඩනැගීම සඳහා දීර්ඝකාලීන වශයෙන් බලපෑම් ඉටු කළ හැකි අපි අලුත් ආර්ථිකය ගොඩනැගීම සඳහා තමයි මෙම අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. කරු කතානායකතුමනි, අපි සියලු දෙනාම සාම්ප්‍රදායික වශයෙන් එකිනෙකාට චෝදනා කරගන්න එක අවුරුදු 75-30 කරලා තියෙනවා. කතා අහනකොට ඒගොල්ල මොකක්වත් අඩුපාඩු කරලා නැහැ. මේගොල්ලත් විතරයි අඩුපාඩු කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මේගොල්ල කියන අරබත් විතරයි අඩුපාඩු කරලා තියෙන්නේ. අමුත් අවුරුදු 75-30 බලනකොට අපි හැමෝගෙම කිල්ලෝටු වල යම් ප්‍රමාණයක කුණු තියෙනවා. ඒක නැහැ කියලා කියනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි. ගරු කතානායකතුමනි, මේ හින්දා මම අපි හැමෝම එකිනෙකට බෙදාගෙන කතා කරන හින්දා මම හිතුවා දැන් අපි හැමෝම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක ගැන, කෘතිම බුද්ධිය ගැන දිගින් දිගටම කතා කරනවා. මම ChatGPT එකෙන් අහලා බැලුවා මොකද්ද මේ ලංකාවේ ආර්ථිකයට වෙලා තියෙන්නේ කියලා. ඒක කියවිය යුතුයි. මොකද ඒක ඉතාමත්ම තියෙන සියලුම සම්පත් උපයෝගී කරගෙන, කෘතිම බුද්ධිය උපයෝගී කරගෙන ඔවුන් කියන්නේ මෙන්න මේකයි මගේ සභාගත කරනවා. Sri Lankan economy has faced multiple severe challenges in the past few years that have contributed to its current state of economic recession. Some of the primary issues include debt crisis. Sri Lanka is heavily indebted to the foreign countries and international organizations. Much of this debt is in the form of highest interest short-term loans that the country has struggled to repay. The situation was exacerbated by the pandemic situation where the government revenue fell and escalating expenses. Abai me nayavalin 2015-19 athara billion 14.5ක් අරගත්ත, ඒකෙන් 12.5ක් private credit, දෙකක් short term loan, ඒවත් ගෙවන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. හැමෝම කතා කරනවා 7.7ක බිලියන ප්‍රමාණයක ඉතිරියක් උගල් තිබ්බයි කියලා. ඔව්. හැබැයි 15 බාර ගන්න කොටත් බිලියන 8ක් තිබුණා. ඒ අතරතුර කාලයේදී බිලියන 14.5ක ප්‍රමාණයක් ණයට ගත්තා. ඒ ගෙව්වට පස්සේ තමයි 7.7ක් ඉතුරු වෙලා තිබුණේ. ඒ ණයට ගත්ත 14.5ත් මේ ආර්ථික විපාකයට පැහැදිලිවම වග කියන්නට ඕන කියන එක මේකෙන් පේනවා. Political instability. මේක මේ කෘතිම බුද්ධිය කියන්නේ. Political instability and frequent changes in the government and policy have played a significant in undermining investor confidence. It has also made it difficult to the country to establish long-term economic plans and regulation. 2015 අපේ ආණ්ඩුව පෙරදුනාම port city එක නිකන් හේතුවක් නැතුව අවුරුදු දෙකක් නවත්තලා දැම්මා. චීනය තමයි ඒ කාලේ අපිට වැඩියෙන්ම ඉන්වෙස්ට් කරේ. ඒ ඉන්වස්මන්ට් ෆ්‍රීස් වුණා. රුපියල් 131කට තිබුණු ඩොලර් එක 191කට ගිහිල්ලා නැවතුණා. යුක්‍රේන් යුද්ධයක් තිබුණෙත් නැහැ. කොවිඩ් වසංගතයක් තිබුණෙත් නැහැ. පාස්කු ප්‍රහාරයක් තිබුණෙත් නැහැ. එයින්ද මේක හැමෝගෙම කිල්ලෝටු වල හුඩු තියෙනවයි කියන එක අපි මතක තියාගන්නට ඕනේ. ගරු මන්ත්‍රීතුමනි, 2015 ඒක කරා, 2019 අපි ඇවිල්ලත් නැවත වතාවක් ජපාන රජයේ එල්.ආර්.ටී. එක නවත්තලා දැම්මා. මම මේක පැත්තකට විතරක් කියන්නේ නැහැ. මේ ක්‍රමය අපි වෙනස් කරන්නට ඕන. ඉන්දියාවේ 1991 දී මන්මෝහන් සිං හිටපු ගරු මුදල් ඇමතිතුමා, නරසිමරාව මැතිතුමාගේ ආණ්ඩුව යටතේ විවෘත ආර්ථිකය වැළඳගත්තා. ඊට පස්සේ රජයන් වෙනස් වුණා. කොංග්‍රස් එක ආවා, BJP එක ආවා, සමාජවාදී රටවල් ආවා, රජයල් ආවා. හැබැයි ආර්ථික ප්‍රතිපත්ති එක දිගටම පවත්වාගෙන ගිය හින්දා අද 2028 වෙනකොට ලෝකයේ තුන්වන බලගතුම ආර්ථිකය බවට පත්වෙන්නට පෙර නිමිති පෙන්වලා තියෙනවා. අපි මේවෙන් ඉගෙන ගන්නට ඕන. ඒක හොඳයි, දෙපැත්තටම බෙදලා කෑ ගහන එක, දෙපැත්තටම ගැහිලා කොයි ගාලා පුඩු චූන් එකක් දෙන එක හොඳයි. නමුත් ඊට ඔබට ගිහිල්ලා අපි මම හිතනවා අපේ හෘද සාක්ෂියට කතා කරලා මේ අමාරු තීන්දු තීරණ ගත යුතු කාලයට ඇවිල්ලා තියෙනවා. මොකද තුන්වෙනි එක ChatGPT එකෙන් කියන්නේ ඉනෆිෂන්ට් පබ්ලික් සෙක්ටර්. The government public sector is considered inefficient and overstaffed. This drained the fiscal resources that could be used to invest in infrastructure and services necessary for the economic growth. අත්තනේ කරු සභාපතිතුමනි, ලංකාවේ public sector එකේ ඉන්නවා 16 ලක්ෂයක් අය. එය පරිවර්තනය කරොත් හැම 16 දෙනෙකුටම එක්කෙනෙක් public servants ලා. ඉන්දියාවේ ඉන්නේ 180ට එක්කෙනයි. බංග්ලාදේශයේ ඉන්නේ 144 දෙනෙකුට එක්කෙනයි. පකිස්තානයේ ඉන්නේ 155 දෙනෙකුට එක්කෙනයි. අපි කොහොමද මේක පවත්වාගෙන යන්නේ? මේවට කවුරුත් විසඳුම් දෙන්නේ නැහැ. විවේචන කරනවා, අඩුපාඩු කියනවා. නමුත් මේකෙන් කොහොමද එළියට එන්නේ කියලා කවුද කියන්නේ? කවුරුවක්වත් කියන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ අමාරු තීන්දුව తీරන අපිට ගන්න වෙලා තියෙන්නේ. economic policies. There has been a lack of consistent, sustainable, demand-driven economic policies. Also, protectionist import substitution strategies have not yielded the expected results. හරියට හරි අපි හැමදාම කලින් කලට වෙනස් වෙන කීප දෙනෙක්ගේ අවශ්‍යතාව සපුරන ආර්ථික ප්‍රතිපත්ති හේතු කොටගෙන අපේ රටේ අපනායන කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙනවා. 1993 වෙනකොට ශ්‍රී ලංකාවේ අපනායනය 31%ක් දළ ජාතික නිෂ්පාදනයෙන් අද වෙනකොට ඒක බැහැලා තියෙනවා 15%කට. ඇයි ඒ? අපේ ඉන්න දේශීය ව්‍යවසායකයෝ ලංකාව ගැන විතරක් හිතලා ලංකාවට සරිලන සමහර භාණ්ඩ හදන්න උත්සාහ කරනවා. ඒට අවශ්‍ය පොලිසි දෙනවා. ඒක විතරක් කරන්නට බෑ. අපේ දේශීය ව්‍යවසායකය ආරක්ෂා කරගන්න අතරතුර ඔවුන් ජාත්‍යන්තරයේත් එක්ක තරඟ කරන්නට ඕන. උදාහරණයක් ඇටියට 1992 වර්ෂයේදී ලංකාවේ එක්ස්පෝට් බිලියන 2යි වියට්නාම් එකේ එක්ස්පෝට් එක බිලියන 2යි. අද වෙනකොට වියට්නාමයේ එක්ස්පෝට් එක බිලියන 350යි, අපේ එක්ස්පෝට් එක බිලියන 13යි. මේ පේනවා අපි කොතනද ඉන්නේ කියන එක. කොතනද හරි අපිට වැරදිලා තියෙනවා. මේ වැරදීමට අවුරුදු 75 තිස්සේ මේ රට පාලනය කරපු අපි සියලු දෙනාම වග කියන්නට ඕන. ඒකෙන් කාටවත් මිදෙන්නට බෑ ගරු සභාපතිතුමනි. ඊට පස්සේ dependence on imports, COVID-19 pandemic, inadequate foreign reserves. ඊට පස්සේ අන්තිමේදී මේ ChatGPT එකෙන් කියනවා, මම මේක සභාගත කරනවා. ඔව් අපිට කියනවා, કૃත්‍රිම බුද්ධි අපිට කියනවා. Each of these factors played a role to the difficulty that the Sri Lankan economy faced. A combination of improved governance, economic reform, and international cooperation would be needed to help the country to recover. It is also crucial to mention that the solutions of these issues are complicated and require an understanding of intricate economic, political, and social dynamics. Meegolla kiyenawa krutima buddhi apita kiyenawa me sandaha pilithuru hoyannata ona nam ආර්ථික විද්‍යාව පිළිබඳව හදවතේ දරාගෙන අමාරු තීන්දු తీරන ගන්න ඕනයි කියලා. ඒ නොකිය කියලා කියන්නේ ගැලරිය පිනවන්න සටන් පාට වලින් මේක විසඳන්නට බෑ කියන එකයි ඔය කියන්නේ. තවදුරටත් අප සටන් පාට දේශපාලනය මත රැඳුනොත්, සටන් පාට ආර්ථික ප්‍රතිපත්ති මත රැඳුනොත් අපිට වෙන දෙයක් කියන එක පිළිබඳව තමයි ඔය කියලා තියෙන්නේ. මම එය සභාගත කරනවා ගරු සභාපතිතුමනි. ඊට පස්සේ අපි දිගින් දිගටම මම දැක්කා මේ බදු අය කර ගැනීම පිළිබඳව විශාල වශයෙන් ප්‍රශ්න මතු කරනවා. අපි අමතක කරන්නට හොඳ නෑ ගරු මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයේ කොටසක් හැටියට 1990 වර්ෂයේ උදාහරණයක් හැටියට 23%ක් බදු ලෙස අය කරගෙන තිබුණා. 1980 වර්ෂයේදී 25%ක් බදු වශයෙන් අය කරගෙන තියෙනවා. එය ක්‍රමක්‍රමයෙන් අඩු කරලා ගිය අවුරුද්ද වෙනකොට 8.3%කට කඩා වැටලා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ දැන් බදු ගන්න අයගෙන් තව දුරටත් බදු අය කරගත යුතුයි කියන එක. නමුත් බදු ජාලාව පුළුල් කළ යුතුමයි. මිලියන 22ක් ජනතාව ජීවත් වන රටක ඉන්කම් ටැක්ස් ෆයිල් තියෙන්නේ 100,000කට අඩු නම් කොහොමද ඒක රට පාලනය කරන්නේ? එම නිසා තමයි ප්‍රායෝගිකව බදු ජාලාව පුළුල් කර ගැනීම සඳහා, බදු ජාලාවෙන් රිංගල යන අයව පුළුල් කර ගැනීම සඳහා ප්‍රායෝගික විසඳුමක් ප්‍රථම වතාවට මේ අයවැයෙන් අපි ලබා දීලා තියෙනවා. බැංකු ගිණුමක් ඕපන් කරන්නට ඕන නම්, ඉඩමක් මිලදී ගන්නට අවශ්‍ය නම්, වෙහිකල් එකක් රෙජිස්ටර් කරගන්නට අවශ්‍ය නම් ඔබට සිද්ධ වෙනවා ඔබේ ඉන්කම් ටැක්ස් ෆයිල් එක ඉදිරිපත් කරන්න. මේක මේ අසාධාරණ අය කර ගැනීමක්ද? කොහොමද රටවල් පාලනය කරන්නේ? මං ගාව තියෙනවා, මම ඒකත් සභාගත කරනවා, එක එක රටවල් වල අය කරගන්න බදු ප්‍රතිශතය ජල ජාතික නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් ඇටියට. ඒ ප්‍රතිශතවලට අනුව එංගලන්තයේ 34%, සාමාන්‍ය ප්‍රතිශතය 26.5%, අපේ ප්‍රතිශතය 8.5%. ඒ කියන්නේ කවුරු හරි කියනවා නම් මේ අපි ඉදිරිපත් කරලා තියෙන මේ බදු ඇස්ටමේන්තු අන්රියලිස්ටික් කියලා අපි පිළිගන්නේ නැහැ. මේක අය කරගත හැකි. හැබැයි දැනට අය කරගන්න මිනිස්සුන්ගෙන් තවදුරටත් අය කර ගැනීමෙන් මේකට විසඳුමක් නැහැ. ඒක අපි හරි. ඒ හින්දා තමයි ගිය අවුරුද්දේ ඉදිරිපත් කරපු බදු ප්‍රතිශතය, බදු ස්ලැබ් ටික අපි ඒ විදිහටම තියලා බදු ජාලාව පුළුල් කර ගැනීම සඳහා කටයුතු කරන්නේ. මම හිතනවා ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් අපේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා කියපු ආකාරයට බදු අය කර ගැනීම සඳහා පෙනී සිටින ඒ නිලධාරීන්ට තියෙනවා ඔබට දැන් මේ සම්පූර්ණ අවශ්‍ය පරිසරය සකස් කරලා දීලා තියෙනවා, බලය ලබා දීලා
තියෙනවා. ඕඩර් ප්ලීස්. ගරු කථානායකතුමා මූලාසනෙට පැමිණෙනවා.
Yes, please, go ahead.
ගරු කථානායකතුමනි, ඒ හින්දා අපි මේ වෙලාවේදී now we must tell the members of the Inland Revenue Department, the ball is in your court. You have a duty, a national duty, to get your act together. Don't allow anyone to get out of the income tax net. Bring them all in and collect those amount which is required. Because for us to run a welfare economy like Sri Lanka, because we cannot under any circumstances get away from free education and free health. If for us to run that, we need to have taxes. If somebody is saying that without taxes you can run, tell us how it is. That's what we thought also. We went and printed. Then what happened? We saw inflation. So therefore, there is no other way other than increasing the revenue. Now we have done the structure. We have empowered you. Ball is in your court. Deshi Adayam Badu Departamentu Niladarinta Shala Vagakima Parlatinoa Tamange Yutukama Merata Venu and Nistakaran Itamata Vedagat Kieneka Garu Katanaika Tumani Api Samahara Velavata Pidakinoa Jarta Vimukti Paramuna Kienoa Make a Pradana Paksha Deka Enatanga Kandavuru Deka Vitrak Vagakian Donalu Egola Vagakian Donalu ඒකටද දරු කතානායකතුමනි ඔවුන් මේ රටේ ආර්ථිකයට ආරක්ෂාවට අධ්‍යාපනයේ ඉදිරි ගමනට කරලා තියෙන විනාශය කොරතරම්ද කියලා අපිට කියන්න අවශ්‍ය නැහැ 1971 කැරැල්ලේ අවුරුදු 2 3කට රට ආපසු ඇදලා දැම්මා 1988 89 කැරැල්ලේ තවත් પરම්පරාවක් ආපසු ඇදලා දැම්මා මට ළඟදී එක්කෙනෙක් හම්බුණා අවුරුදු 65ක මිනිහෙක් එයා කියනවා Hattaika Hattaika Kerala Hinda A level Karnaka Urdu Deka came Pasa de Gyalu Koi Daka Deka Velatino May Okameka to Velatama May Arthaka Kada Vetladin Asuata Asuna May Kerala and Paramparava Kapasuetta Dema Vishavidyala Tulta Ringanova Lama in Tiganagana Denina Ramayo Pilot Adaladanova Parda Adalagatra Pase Darua Eliata Yama Rakia Velta Polta Sudusune Ota Rakia Labinina ඊට පස්සේ ඕන් සම්බන්ධ වෙලා ඇති කර ගන්නවා රැකියා විරහිත උපාධිධාරී සංගමයක් කියලා එකක් ඊට පස්සේ බලහත්කාරයෙන් රජයේ රැකියා ඉල්ලනවා ඊට පස්සේ රජයේ රැකියා පුරවනවා දැන් අපිට තියෙනවා මිලියන 1.6ක වන මහ විශාල පූල් එකක් ගෙවා ගන්න බැරි අනිත් රටවලට සාපේක්ෂව මේක තමයි ඒගොල්ලෝ කරපු රටේ ආර්ථිකයට කරපු එක ඊට පස්සේ අපි දන්නවා මේ රටේ අධ්‍යාපනය 1980 දී රාගම Vaidya Vidyalaya api erla ema naththam Neville Fernando Vidyalaya erla Vaidya Vidyalaya sandaha sisun baduwa ganna idadewula tibuna nan saitam eka ada wenakota Malaysia wa nevey India wa nevey Dubai nevey kalape adhyapana kendraya bawata patwenne Sri Lankawa pasugiya duniyeka mama giya China sancharayeka e giyama giya Tianjin University ekata Garu Katanaika Tumani, Ape Daru Tunsia Panastinek, Tianjin Vishavidyale, Vaidya Adhyapane Labano, Kochara Mudal Pramanayak Merate, Videsha Vinimayata Yanawadda, Tavaka Vishwavidyalayak Eno Mage Nyathi Daruwek Igena Gannawa, E Vishwavidyalaya Belarus Wala, Sri Lankawe Daruwa Inno 600ak, Ene Avuruddakata, Eke Innawa Janata Vimukti Peramune Samahara, Samaji can get a root. Moda hypocrisy at the make. Mona Pradi at the make. It took even what a pair at the Apivishuidia Hadra Tibulana. Ape Nidahasadiapane Araksakargana Atratura. Api Daksha Daruanta Lankawe Nidahasadiapane Labadan Atratura. Vishuidia Provesia Labagan at a Beria. Tamanta Heki Pramani and Mudal Gavala. Iganagatana Monati and Gadua. Abe Pitrata Gila, Wama Prastian Ne. Etokada Pe Videsa Mudal, Vinasa Venata, Eka Tetua Kieneka, Apita Amataka Karaneta Bear, Egolanta, Besilu de Valvelata, Apisamandanakilaki and the Bear, Adiapanekada Kapalgirima, Daruange, Adiapanekada Kapalgirima, Karali Atigirima, Sidukarna Siluma, Adiapana Petisanskarna, Nevatima, Tegia Rude Apidaka. Punarin Vala Saha Parantan Vala Pitavasha Latimuna Viduri Balagara Hadan Sampuria Manavatue Taude got Pitipasiti Ehinda
Sampuara Zero Yavinazelati
Emanisa May Egolanta Vitrak Egola Vitra Mukut Kerlanaki Lakihanan Ekapita Piligan at the Bear Garu Katana Katumani Emanisa Garu Katana Katumani මේ වෙලාවේදී අපි දෙකට බෙදිලා එකිනෙකාට ඇඟිලි උස්සනවට වැඩිය අවම වශයෙන් අවම එකඟතාවයක්වත් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ඇති කරගන්නට පුළුවන් නම් මම හිතනවා අපිට විශාල වශයෙන් ජයග්‍රහණ කරා යෑමේ හැකියාව තියෙනවා මේක මම අහගෙන හිටියා අපේ මන්ත්‍රීතුමෙක් මන්ත්‍රීවරයෙක් කතා කරනකොට මට කවුද කියලා දැන් මතක නැහැ. Don't let a crisis to go on waste කියලා. ගරු රාජිත් සේනාරත්න ගරු මන්ත්‍රීතුමා. ඉතින් මම හිතනවා මේ ක්‍රයිසිස් එක මේ ආර්ථික අර්බුදය අපිට විශ්වලාගත් ආශිර්වාදයක් වශයෙන් ඇති කර ගැනීම සඳහා හැකියාව තියෙනවා. හැබැයි ඒ සඳහා අපි දෙකට බෙදලා ගහ ගන්නවට වැඩිය එකිනෙකාට ඇඟිලි දික් කරනවා වෙනුවට අමාරු ආර්ථික තීන්දු තීරණ ගත යුතුයි කියන එක තාමත්ම වැදගත්. කරු කතානායකතුමනි, මම නැවත වතාවක් අවධානය යොමු කරනවා 2023 සැප්තැම්බර් මාසයේදී IMF ආයතනය විසින් ලංකාවේ ආර්ථික රෝග විනිශ්චය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව Diagnostic Report. එය හරියට කල්පනා කරලා බැලුවොනොත් මේ රටේ සමස්ත සමාජයටම කරන දෝෂාභියෝගයක් වගේ එකක්. මේක එක්කෙනෙකුට විතරක් කියන එකක් නෙවෙයි. ඔවුන් කියනවා කස්ටම් එකේ මුදල් එකතු කිරීමේ වංචා සිද්ධ වෙනවායි කියන එක. ඔවුන් කියනවා ඉන්ඩියන් රෙවෙනියු එකේ තමන්ගේ වැඩ කටයුතු හරියට කරන්නේ නැහැ කියලා. ඔවුන් කියනවා මුදල් එකතු කරගැනීමේ කලමනාකරණ එකේ ෆිස්කල් එකේ ප්‍රශ්නයක් තියෙනවායි කියලා. ඔවුන් කියනවා මොන්ටරි පොලිසි එකේ ප්‍රශ්නයක් තියෙනවායි කියලා. ඔවුන් කියනවා නඩු අහලා විසඳලා ඒකට විසඳුම් දෙන එකේ විශාල ප්‍රශ්න තියෙනවායි කියලා. එහෙනම් මේ එක්කෙනෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ගරු කතානායකතුමනි. මම ආයාචනා කරනවා ඒ ඩයග්නොස්ටික් රිපෝර්ට් එක ඒ ආණ්ඩුවෙන් කරපු දෙයක් නෙවෙයි, එළියෙන් ඇවිල්ලා සියලු දෙනාටම කතා කරලා ඒ පිළිබඳ අධ්‍යයනය කරලා කරපු වාර්තාවක්. ඒකේ තියෙනවා ඉතාමත්ම වැදගත් කරුණු රාශියක්. ඒ කරුණු අධ්‍යයනය කරලා බලන්න, ඒ සඳහා සම්මාදම් විය හැකි ශ්‍රේෂ්ඨ සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා ඒ සඳහා එකඟතාවයක් ඇති කරගෙන ඒක අපි තවදුරටත් ඉදිරියට ගෙන යන්නට උත්සාහ කළ යුතුයි කියන එක තමයි මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ. ගරු කතානායකතුමනි, අපි හැමෝම එකඟ වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි ලංකාවේ ආයෝජනය සඳහා අවශ්‍ය පසුබිම සැලසිලා නැහැ කියන එක. ඒ ආයෝජනයට ලංකාවට එන්නට උන්ට අපි තෑග්ගක් දෙන්නට උන. ඒ හින්දා ඒ ආයෝජනය මේ වෙනකොටත් අතුගරු ජනාධිපතිතුමා සිංගල් වින්ඩෝ එකක් ආයෝජනය සඳහා සියලුම දේවල් ඇති කරගත්තු ඉන්වෙස්ට් ශ්‍රී ලංකා ක්‍රමවේදයක් හඳුනා ගැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒක තුලින් මේ රෙඩ් ටේප් එක ඉවත් කරලා, නිලධාරීවාදී ඉවත් කරලා, එකිනෙකට පටහැනි නීති වෙනස් කරලා ආයෝජකයා දිරිමත් කරන ආයෝජකයාට තරඟයක් දිය හැකි පරිසරයක් නිර්මාණය කරලා ආයෝජන ලබා ගැනීමේ අවශ්‍යතාවය ඉතාමත්ම දැඩිව අපිට තියෙනවා. මොකද විපක්ෂයේ ගරු මන්ත්‍රීවරු කියපු ආකාරයට, අපේ අය කියන ආකාරයට දිගින් දිගටම බදු වලින් විතරක් ආණ්ඩුවක් කරගෙන යන්නට බෑ. ඒක ඇත්ත. ඒ සඳහා අවශ්‍ය ආයෝජන අපි ලබා ගන්නට ඕන. ඒ හින්දා තමයි මේ අයවැයේදී ප්‍රධාන වශයෙන් ගරු කතානායකතුමනි අපේ උනන්දුව ලබා දීලා තියෙන්නේ ඩිජිටල් කරණය තුළින්, අලුත් නීති ඉදිරිපත් කිරීම තුළින්, කෘෂි ආර්ථිකයේ දියුණුවක් කිරීම තුළින්, පුනර්ජනනීය විදුලි බලය ලබා දීලා විදුලි බලයේ වටිනාකම වියදම අඩු කිරීම තුළින් යම්කිසි වෙනසක් කිරීම සඳහා කටයුතු කළ යුතුයි කියන එක අපි ප්‍රධාන වශයෙන් කියලා තියෙනවා. අපි ගත්ත සමහර තීන්දුව තීරණ අද වෙනකොට ඒවායේ ප්‍රයෝජන තියෙනවා. උදාහරණ හැටියට ගරු කතානායකතුමනි, ගිය අවුරුද්දේ පළවෙනි මාස 4ට විතරක් කොළඹ CPC එකේ පාඩුව බිලියන 400ක් වුණා. නමුත් මේ අවුරුද්දේ පළවෙනි මාස 8 තුල අපිට බිලියන 86ක ලාභයක් තියෙනවා. ඇයි ඒ? cost reflective pricing කියන එකේ ලාභය තමයි තියෙන්නේ. ඒ කියන්නේ වියදටම සරිලන මිලක් නියම කරන්නට ඕන. එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රමාණය ගෙවලා ලබා ගනී. නැත්නම් ඒක ගෙවන්න වෙන්නේ භාණ්ඩාගාරේ. භාණ්ඩාගාරයෙන් ගෙවනකොට වෙන්නේ එක්කෝ අපි පිටරටින් ණය ගන්න වෙනවා. එහෙම නැත්නම් print කරන්න වෙනවා. ප්‍රින්ට් කරත් වෙන දේ අපි ගිය අවුරුද්ද දැක්කා. ඒක නවත්තන්නට මේ ක්‍රමවේදය අපි සකස් කරලා තියෙනවා. ඒ හින්දා මම ගරු කතානායකතුමනි, ඊටවැඩිය කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඉතාමත්ම පැහැදිලි එක දෙයක්. ඒ තමයි මේ අයවැය මේ තිබෙන ඉතාමත්ම අපහසු කාලයක් තුළ ප්‍රායෝගිකව භූමියේ සිදු කළ හැකි හොඳම අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ලොසෙන්ජර් බෙදන අයවැයක් නෙවෙයි, අභියෝග මස්සේ කළ හැකි සියලු දේවල් කරලා තියෙනවා. අලුත් ආර්ථික මාවතකට පාර කපන්නට අවශ්‍ය පාසුකම් සලසා දීලා තියෙනවා. මේ සංසන්දනය කළ යුත්තේ පෞගිය මාස 18ක පෙර තිබුණු රටේ තත්ත්වය තුළ. මෙයින් එළියට එන්න නම් අනිත් රටවල් අවුරුදු 10-15 අරන් තියෙනවා. අපි ඊට සාපේක්ෂව වේගවත් ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒක නෑ කියලා කියනවා නම් ඒක කරන්නට පුළුවන් වෙන්නේ කුහකකමක් හද ඇතුලේ දරාගෙන විතරයි ගරු කතානායකතුමනි. එම නිසා මම මේ අවස්ථාවේදී අවසාන වශයෙන් අවසන් කරනවා ගරු කතානායකතුමනි. ඇමරිකාවේ හිටපු ජනාධිපති හැරි ට්‍රූමන් මහතා කළ ප්‍රකාශයක්. Let us keep our eyes on the issues and work for the things we all believe in. Let each of us put our country ahead of our party and ahead of our personal interest. එනම් අප ප්‍රායෝගිකව මූණදෙන සැබෑ අභියෝගවලට net යොමු කරමු. අපි විශ්වාස කරන දර්ශනය වෙනුවෙන් පෙනී සිටමු. අපේ අපගේ පක්ෂයට පෙර රට ගැන හිතමු. අප අපගේ ආත්මලාභය හා අපේක්ෂාවන්ට පෙර රටේ පොදු යහපතට ප්‍රමුඛත්වය දෙමු. ක්‍රිකට් වලට දීපු ඒ පන්නරය, ක්‍රිකට් වලට දීපු උනන්දුව, ක්‍රිකට් සඳහා දෙපාර්ශ්වය එකතු වෙලා එකඟතාවය මේ රටේ ආර්ථිකය ගොඩනගන්නත් ඇති කරගමුයි කියලා ඉල්ලා සිටමින් මම මගේ වචන ස්වල්පයෙන් නවත්වනවා.
විසර්ජන 50 කෙටුම් පත 20-24 දෙවැනිවර කියවීම සභාව එකඟද?
අයි.
චන්දිමසි සටහන් කර.
අපි ඇමෙන්ඩ්මන්ට් එකක් මේකට අවශ්‍යයි කියලා කිව්වා. මොකද 2003 මූල්‍ය කළමනාකරණ පනතට අනුව නීතිය තමයි බජට් එකේ ඩෙෆිසිට් එක 5%ට වඩා වැඩි වෙන්න බෑ. එතකොට දැන් මේ බජට් එක පාස් කරන්න යන්නේ 5%ට වඩා බජට් ඩෙෆිසිට් එකක් තියාගෙන. ඒක මුදල් කාරක සභාවේ සභාපති හැටියට අපේ වාර්තාවෙත් ඉදිරිපත් කරා. මම ගරු අගමැතිතුමාට මේ සම්බන්ධයෙන් පැහැදිලි කළා, කිව්වා යම් කිසි සංශෝධනයක් කරන්න අවශ්‍යයි කියලා. ඒකට හේතුව තමයි ගරු කතානායකතුමා බංකොලොත් වෙලා ඉන්න රටක දන මූල්‍ය නීතිය කඩන්න අපිට අයිතියක් නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වුණා යම් කිසි විදියක සංශෝධනයක් අද ගෙනේ කියලා. ඒක ගෙනාවේ නැහැ. මට ෂෙහාන් මුදල් ඇමතුමා කිව්වා ඒ සංශෝධනයක් සම්බන්ධයෙන් කතා කරා, හැබැයි ඒක ඉදිරියේදී ගේනවා කියලා. අපිට දැනගන්න ඕනේ කොයි වෙලාවෙද ඒ සංශෝධනය ගේන්නේ. මොකද අවසානයේ මේ බජට් එක පාස් කරන්න නම් ඒ සංශෝධනේ තිබිය යුතුයි. බොහොම ස්තුතියි
මුදල් ඇමතුමා.
අර කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් මම දවල් ඇත්තටම ප්‍රකාශයක් කරා. අපි මේ ගැන කතා කරලා තියෙනවා. ඒක එක ප්‍රතිඵලයක් තමයි මේ අලුතෙන් ගේන රාජ්‍ය මූල්‍ය කළමනා කරන පනත. ඒකට අපි බලාපොරොත්තු වෙන්නේ මෙතෙක්කල් ක්‍රියාත්මක නොවිච්ච මේ රාමුව සකස් කිරීම සඳහා අලුතෙන්ම පනත් කැටුම්පතක් අරගෙන එන්න පළවෙනි කාර්තුව ඇතුළත. ඉතින් ඒක තමයි දැනට අපි දරන මතය ගරු කතානායකතුමනි.
ඔව් හර්ෂණි සිල්ලමත්.
ගරු කතානායකතුමා, මේ රටේ නීතියක් තියෙනවා. එතකොට අපිට දැන කතානායකතුමාට නීතිය උල්ලංඝනය කරන්න උපදෙස් දෙන්න බෑ. අපි දන්නවා පබ්ලික් ෆයිනන්ස් මැනේජ්මන්ට් කියලා අලුත් ඇක්ට් එකක් ගේනවා. ඒ ඇක්ට් එක ගේන එන අවුරුද්දේ. හැබැයි මේ දැන් තියෙන නීතියට අනුව තමයි මේ බජට් එක පාස් වෙනවා නම් ඒකට ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් අපි කියන්නේ දවසේ මේක කරන්න බෑයි කියන එක අපි පිළිගන්නවා. නමුත් මේ බජට් එක ඉවර වෙන්න කලින් ඒ සංශෝධනය ගේන්න ඕනේ. මොකද ගරු මුදල් ඇමතුමා කියන කතාවට මම එකඟ නෑ. ගරු ඇමතුමා, අපි කතා කරනකොට ඔබතුමා කිව්වේ අපි දෙවනි බජට් ඩිබේ මේ වෝට් එකට කලින් හරි ඒ සංශෝධනය ගේමුයි කියලා. මොකද මට මුදල් කාරක සභාවේ සභාපති හැටියට මේකට ඔබට එකඟ වෙන්න බෑ. මොකද මේ මේ පාර්ලිමේන්තුවට තමයි දීලා තියෙන්නේ විවස්ථාවෙන් 148 විවස්ථාව අනුව. ඉතින් මහ අපි කියන්නේ සංශෝධනයක් ගේන්න එච්චරයි, මහ ලොකු දෙයක් නෙමෙයි.
මුදල්ලමතුමා
අරු කතානායකතුමනි, ඇත්තටම හර්ෂ සිල්වා මන්ත්‍රීතුමා මේ ගැන සාකච්ඡා කරද්දී කොහොමත්ම අද අපිට සංශෝධනයක් ගෙනීමේ හැකියාවක් නැහැ. ඒ එක්කම ගරු කතානායකතුමනි, මේ පනත් කෙටුම්පත ක්‍රියාත්මක වුණා වගේම 2016 2018 කියන අවුරුදු දෙකේ හැර ඔය කියන රාමුව තුළ අයවැය පරතරය තිබිලා නැහැ. ඒ රාමුවෙන් පිට තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ සියල්ල සැලකිල්ලට අරගෙන තමයි කොටසෙන් කොටස සංශෝධන ඉදිරිපත් කරන්න නැතුව අපි අලුත් පනත් කෙටුම්පත ගේන්න කටයුතු කරන්නේ. ඉතින් මේ ගැන අපිට තව පුළුවන් සාකච්ඡා කරලා බලන්න මොකද කරන්න පුළුවන් කියලා. නමුත් අර කතානායකතුමනි, මේක මේ රාමුව සහ අද පවතින තත්ත්වයේ උඩ අපි අලුත් පනත් කෙටුම්පත අරගෙන එනවා. ඉතින් ඒ කාල රාමුවත් අපිට බලන්න වෙනවා ගරු කතානායකතුමනි.
හරි, අපි පිළිගන්නවා කලින් මේ නීතිය අපි පිළිපැද්දේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අද අපි රට බංකොලොත් වෙලා. අපි පාඩමක් ඉගෙන ගන්නේ නැද්ද? ඉතින් ගරු කල්තාදායකතුමා, මම පිළිගන්නවා අද දවස ඇතුළත මේ සංශෝධනය ගේන්න බෑ. අපි කුහක වෙන්න ඕනේ නැහැ. නමුත් තව සති 3ක් සති 4ක් තියෙනවා මේ විවාදේ. එතකොට දෙවනි පාර ඡන්ද ගන්න කලින් මේ කමිටි ස්ටේජ් එකේ ඉවර වෙන්න කලින් මේ ඇමෙන්ඩ්මන්ට් එක ගේන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. ඒක කිසි වැරද්දක් නැහැ.
ඔව් මුදල්ලමතුමා.
අවසාන වතාවට මේ ගැන මේ වෙනකොටමත් අපි දීර්ඝව සාකච්ඡා කරනවා. ඇත්තටම ගරු කතානායකතුමනි, අවධානය යොමු කළ යුතු, කියන්නේ මේ පාඩම් ඉගෙනගෙන අවධානය යොමු කළ යුතු එකම තැන මේ කාරණාව නෙවෙයි. ඉතින් අලුත් මූල්‍ය රාමුවක් සකස් කිරීමේ නීතිය සකස් කිරීම මේ වෙනකොටම ආරම්භ කළා තියෙනවා. ඉතින් ඒකයි අපි ප්‍රකාශ කරේ. අපි බලමු මේ ගැන සාකච්ඡා කළා අපිට පුළුවන් ද කාල සීමාවක් තියෙනවද කියලා. නමුත් මේ දැනට පවතින රාමුවේ තියෙන සියලු දුර්වලතා අයින් කරලා හොඳ භාවිතාවන් එක්ක, අනික් රටවල් භාවිතා කරන හොඳ ප්‍රැක්ටිසස් එක්ක අපි අලුත් පනත් කෙටුම්පත පළවෙනි කාර්තුව ඇතුළත සම්මත කරන්න අවශ්‍ය වැඩ කටයුතු කරනවා ගරු කතානායකතුමනි.
ඔව් හර්ෂ.
අපි මේ සම්මත කරන්නේ තියෙන නීති අනුව. එතකොට අලුත් නීතියක් ගේනවා නම් ඒකේ නීති වෙනස් නම් ඒක ගැටලුවක් නැහැ. නමුත් මම ඔබතුමාට ඉතාමත්ම ඍජුව කියන්න කැමතියි ගරු කතානායකතුමා, මේ නීතිය උල්ලංඝනය කරලා තමයි මේ බජට් එක පාස් කරන්න දැන් උත්සාහ කරේ. පස්ස අමතක කරමුකෝ. අද කරන වැඩේ ගැන මම මේ කතා කරන්නේ. එතකොට වෙන කිසිම නීතියක් කැඩෙන්නේ නැහැ මේ බජට් එකෙන්. කැඩෙන්නේ එකම එක නීතියයි. ඒ නීතිය තමයි 105ට වඩා බජට් ඩෙෆිසිට් එක වැඩි කරන්න බෑ කියන එක. ඒ නිසා කරුණාකරලා ගරු අගමැතිතුමා, ඔබතුමාලගෙන් අපි යෝජනාවක් හැටියට ගේමු. මුදල් අමාත්‍යාංශයේ බජට් එක ගන්නකොට එදාට මේ සංශෝධනය ගේන්න. ඒක කරන්න පුළුවන් දෙයක්. එක දිනක වැඩක්.
හරි. ඔව්. අපි වෝට් එක ගන්න. ඔව් මුදල් අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, අපිට සලකලා බලන්න පුළුවන්. හැබැයි මෙතුමත් හිටපු ආණ්ඩු සියල්ලම මේ தત્ත්වය තමයි තිබ්බේ නිරූපණය වෙලා. ඒ හින්දා මේ ඔක්කොම තේරුම් අරගෙන තමයි මේ සියල්ල නිවැරදි කරන්න අපි කටයුතු කරන්නේ.
හරි, බොහොම ස්තුතියි. දැන් අපි ඡන්දය විමසීමට යන්න. දැන් ඡන්දය ප්‍රකාශ කිරීමට පුළුවන්. තමන්ගේ නම නිවැරදිව තිරේ සටහන් වෙනවද කියලා බැලුවොත් අපි කාටත් පහසු වෙනවා. සියලුම දෙනාම ඡන්දය පාවිච්චි කරාද? කවුද? එස්.පී. දිසානායක මැතිතුමා පක්ෂයි. එන්න තෙන්න කොන් මැතිතුමා පක්ෂයි.
ඇයි ඔක වැඩ කරන්නේ?
මගේ දකුණු අත පැත්තේ ඡන්දය පාවිච්චි කරන්න බැරි වුණු මන්තිවරු ඉන්නෝ නැහැ නැගිටින්න. කවුද? කවුද මන්තිතුමා? නන්දසේන මන්තිතුමා. පක්ෂද විපක්ෂද? පක්ෂයි. මේ මොහන් සිල්ලා මන්තිතුමා පක්ෂයි. මොහන් සිල්ලා නේද? උදේකාන්ත ගුණතිලක මන්තිතුමා පක්ෂයි. ඔබතුමා සටහන් කරගත්තා. වම්මත පැත්තේ පක්ෂව ඉන්න මන්ත්‍රීවරු. හරි. පක්ෂයි. කලි සබ්‍රි මන්ත්‍රීතුමා. පක්ෂයි. පක්ෂයි. අලි සබ්‍රි රහීම් බෙන්තුමා පක්ෂයිනේ. පක්ෂද? පක්ෂයිද? ඔව්. හොනරබල් ෆෞසි පක්ෂයි. පක්ෂයි. ඉම්තියාස් බාකිර් මාකර් මැතුමා
විරුද්ධයි.
වසුදේව නානායක්කාර මැතුමා, ලක්ෂ්මන් කිරියල්ල මැතුමා විරුද්ධයි. ඔය මන්ත්‍රීතුමා විරුද්ධයි. ඔබතුමා විරුද්ධයි. ඉසාක් රවුමන් මන්ත්‍රීතුමා. ඉසාක් රවුමන් මන්ත්‍රීතුමා විරුද්ධයි. තවත් මන්ත්‍රීවරු කාට හරි ඡන්දය ප්‍රකාශ කරන්න බැරි වුණාද? ශාන් විජේලාල් මන්ත්‍රීතුමා
විරුද්ධයි.
පක්ෂයිද විපක්ෂයිද?
විරුද්ධයි.
විරුද්ධයි. විරුද්ධයි. සරත් ෆොන්සේක මැතිතුමා ඔබතුමා ඡන්දය පාවිච්චි කරවද? හරි. 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 විරුද්ධයි. ඡන්දේ තවත් බැරි වුණොද මේ ඉන්නවද? නැත්නම් ඡන්දේ විමසා අවසානයි. විසර්ජන පනත් කෙටුම්පත 2024 දෙවනවර කෙවීම පක්ෂව ඡන්ද 122යි විපක්ෂව ඡන්ද 77යි ඒ අනුව දෙවැනිවර කෙවීම සම්මතයි ගරු මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති බිඳ අමාත්‍යතුමා කරුණාකරලා යෝජනා කරන්න
ගරු කථානායකතුමනි පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාර්ක සභාවකට පැවරිය යුතුයි
සභාව එකඟද
අයි
කාර්ක සභාව කවදාද
කාර්ක සභාව 2023 නොවැම්බර් 22 වෙනි බදාදා
සභාව එකඟද
අයි
සභාව කල් තැබීම කරු සභානායකතුමා
පාර්ලිමේන්තු 2023 නොවැම්බර් 22 බදාදා පූර්ව භාග 9:30 වනතෙක් කල් තැබිය යුතුයි යෝජනා කරමු
සභාව එකඟද
අයි
ඊට අනුකූලව පාර්ලිමේන්තු 20 23 නොවැම්බර් 22 වන බදාදා පූර්ව භාග 9:30 වනතෙක් කල් තබනු ලැබේ